Order, please.
අතිකල් ජනාධිපතිතුමාගේ නිවේදන 2019 මේ 20 වෙනි දින කථානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කථානායකතුමනි මහජන ආරක්ෂක ආඥා පනත මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්ති යටතේ 22/5/2019 දාතමින් කනු ලබන ප්‍රකාශනයෙන් මගින් ඉහත කී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකා මුල්ලේම වර්ෂ 2019 කෝ මේ මාසේ 20 වෙනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව මම විසින් ප්‍රකාශ කරන ලදී. ඉහත කී ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂක වීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපීම සේවා පාත්‍ර වෙනවා සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනුව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු වෙත දැනුම් දෙනු ලැබේ. මේට විශ්වාසී මෛත්‍රීපාල සිරිසේන. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමා ජාතික ප්‍රතිපත්ති අධික කටයුතු ලේත පංචකිරී ප්‍රමුඛත්වපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු පිරිනැමි ඇමතිතුමා.
ගරු කථානායකතුමනි 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙකල යුතුයයි මම යෝජනා කරමි. 2017 වර්ෂය සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙකල යුතුයයි මම යෝජනා කරමි. 2018 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනයේ සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ගාමි ආර්ථික කටයුතු පසු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ජීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා.
කථානායකතුමනි 2014 වර්ෂය සඳහා වී අලවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු ඇමතිතුමා.
ඒක හරි.
ගරු ජාතික ඒකබද්ධ රාජභාෂා සමාජ ප්‍රගති හින්දු ආගමික කටයුතු ඇමතිතුමා. ගරු සංවිධායකතුමා.
ගරු කථානායකතුමනි 2017/6/6 දින සිට 2017/12/8 දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 199/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු සුමන්ජල් මැතිතුමා විසින්. ඒ වෙනුවෙන් ගරු මහින්ද දිසනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි, I present the report of the Committee on Public Finance on Regulation under Foreign Exchange Act No. 12 of 2017 and note on the supplementary allocations given for the budgetary support services and contingent liabilities provisions made under the Department of National Budget as per the introduction note of the annual estimates which were referred to the said committee. Thank you.
Chuti Mahajana Pesam Piliganvima Garu Laki Javadana Mattuma. ගරු රංජිත අලුවිහාරේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, නාලන්ද මීගොල්ල දීපල් යන ලිපිණියේ පදිංචි MHH පොඩිමැණිකේ මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද මාතරේ කළුදෑවල සුදුගඟ වත්ත මධ්‍යම පන්තියේ නිවාස අංක 7 ඇලිරක්කේ ධර්ණ ස්ථානයේ පදිංචි ජී.ජී. අරුණරත්න මහතාගෙන් ලැබුණු පෙස්මක්ද මාත්‍රියේ පල්ලෙපොළ මියනගොල් මඩ අංක 435 ඇලිරක්කේ ධර්ණ ස්ථානයේ පදිංචි ආර්.එම්.එම්.යු.කේ. ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙස්මක් සහ ආලියල ඇටවල ලන්දාවල පතනකඩ අංක 1 ධර්ණ ස්ථානයේ පදිංචි වේලායුදන් සංග්‍රහදාසන් මහතාගෙන් ලැබුණු පෙස්මක්ද පිළිගන්නේ.
ගරු විජිත හේරත් මහත්මයා,
ගරු කතානායකතුමනි, පල්ලෙවෙල බෝරුග්ගමුව අංක 64 ධර්ණ ස්ථානයේ පදිංචි WAAKA වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා,
මහානුකරු කතානායක,
ගරු අග්‍රමැතිතුමා, ජාති ප්‍රතිපත් ආතික පින්වල මැතිතුමාගෙන්,
ගරු කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු ජයසිරි ජයසේකර මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට,
ගරු කතානායකතුමනි, මුදල් මැතිතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ගරු අග්‍රමාත්‍යතුමා, ජාති ප්‍රතිපත්ති පින්වය මැතිතුමාගේ
ඇසීමට,
ගරු කතානායකතුමනි, ඒ සඳහා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු මොහොමද නසීර් මැතිතුමා, ගරු වේලු කුමා මැතිතුමා, ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා, ගරු වාසුදේව නානාකාර මැතිතුමා, ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු විමල් රත්නායක මැතිතුමා, ගරු මහනගර බස්නාහිර සංවර්ධන මැතිතුමාගේ ඇසීමට, දොළොස්වැනි ප්‍රශ්නේ ගරු බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නේ ආන්නේ මහනගර බස්නාහිර සංවර්ධන මැතිතුමාගේ.
ප්‍රශ්නයට පිළිතුර විසල් හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොට වෙරළ උද්‍යානය සංවර්ධනය කිරීම පිණිස 2004 දෙසැම්බර් මාසේ 26 දින සුනාමි ව්‍යසනයට ලක් වූ ඉඩම් ප්‍රගමන අනුරේඛන අංක H-IRAC-HMB-IRAC-2007-IRAC-313 යටතේ ඉඩම 38 ආ අතුරු විධානය අංක 1512-7 හා 2007 අගෝස්තු 30 දිනැති ගැසට් පත්‍රයේ පළකිරීම මගින් රජයට අත්කරගෙන එහි භුක්තිය භාරගෙන ඇත. වෙරළ උද්‍යානය සඳහා අත්පත් කර මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 6.0224ක් වන අතර වන්දිගෙවීම් සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ඉල්ලීම් කර ඇති ඉඩම් කැබලි ගණන 148කි. ආ දෙක ඉහත ඉඩම් කැබලි 148න් 109ක් සඳහා සම්පූර්ණ වන්දි ප්‍රමාණය ගෙවා ඇත. ඉතිරි 39 සඳහා අයිතිතාවරු කර නොමැති බැවින් වන්දි ගෙවා නොමැත. ඒ අනුව වෙරළ උද්‍යානය සඳහා වන්දි ගෙවීම් කළ ආකාරය පහත සඳහන් පරිදි වෙනවා. ඉඩම් කැබිලි ගණන සහ ඊට අදාළ වන්දි මුදල කැබිලි ගණන 148යි, වන්දි මුදල මිලියන 182.216යි. මෙතෙක් වන්දි ගෙවනු ලැබූ ඉඩම් කැබිලි ගණන සහ ඊට අදාළ වන්දි මුදල සම්පූර්ණ වන්දි මුදල ගෙවා ඇති කැබිලි ගණන 109යි, වන්දි මුදල මිලියන 167.26යි. තවදුරටත් වන්දි ගෙවීමට ඇති ඉඩම් කැබිලි ගණන සහ ගෙවීමට ඇති වන්දි මුදල අයිතිය තහවුරු නොවූ කැබිලි ගණන 39ක් සඳහා ගෙවීමට ඇති අතර ඒ සඳහා ගෙවන්න තිබෙනවා මිලියන 14.95. අමීර් මහතාට තක්සේරු අනුව ගෙවිය යුතු වන්දි මුදල මිලියන 2.77ක් වන අතර ඔහුට සම්පූර්ණ වන්දි මුදල ගෙවා ඇත. ඊළඟට ආ එකට පිළිතුර වන්දිගෙවීමට ඉතිරිව ඇත්තේ අයිතිය තහවුරු නොවූ ඉඩම් කැබලි 39ක් සඳහා වේ. අයිතිය තහවුරු වීමෙන් පසුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනු ඇත. ආ දෙක ප්‍රාදේශීය ලේකම් විසින් අයිතිය තහවුරු කර ගැනීමෙන් පසුව වන්දි මුදල් ගෙවීමට කටයුතු කිරීමට හැක. ඈ අදාළ නොවේ.
කතානායකතුමනි, ගලප්පති මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න.
මේ සම්බන්ධයෙන් ඔබතුමා මේ පිළිතුරු දීපකේ කොටසක් නිවැරදි. නමුත් වසරකට වඩා වැඩි වසර දෙකක් විතර වෙනවා මේ සම්බන්ධයෙන් කල්තබිමේ යෝජනාවක් අරන් ඇවිල්ලා බස්නාහිර ඇමතුමාගෙන් මේකට පිළිතුරක් ලැබුණ කිව්වා මේක දෙන්නම් කියලා ඉවරලා. නමුත් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා තවම ඔය කියනා වූ ඒ ඉඩකඩම් පිළිබඳව හරි මැදිහත් වීමක් වෙලා තක්සේරු කරලා ඒ දේවල් කරලා නැහැ. ඒ නිසා මේ දුන්නු පිළිතුරු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා තුමනි. කොච්චර කාලෙකින් ඒක ඉවර කරනවද?
ඔව්. දැන් ප්‍රාදේශීය ලේකම්ගෙන් අයිතිය තහවුරු කර ගැනීමෙන් පසුව ගෙවන්න කටයුතු කරනවා කියලා තමයි පිළිතුරේ තියෙන්නේ.
ඒ කියන්නේ දැන් ඔය උත්තරේම තමයි මීට අවුරුදු දෙකකට කලින් දුන්නේ.
ඔව්.
දැන් මේ වෙනතුරුත් තාම අයිතිය තහවුරු කර ගැනීමේ කටයුත්තට ප්‍රාදේශීය ලේකම්ට හෝ එහෙම නැත්නම් සභාපතිතුමාට කාටවත් මේ බැරිලා තියෙන අවසන් කරන්න.
දැනට දීලා තියෙන පිළිතුර මේක. මම ඇමතුමාට යොමු කළා. ඔබතුමාට නිවැරදි පිළිතුරක් දෙන්නම් අතුරු ප්‍රශ්නෙට. නමි. හරි.
ගරු කනක හෙරත් මැතිතුමා
අහනවා. ගරු කතානායකතුමනි,
ගරු මුදල් ඇමතිතුමා ගැසීමට.
ගරු කතානායකතුමනි, මුදල් ඇමතිතුමා සති දෙකක කාලයක් ඉල්ලනවා.
ගරු උදේපබාත් ගමන්පිල මැතිතුමා නෑ. දෙවැනි වටය දෙවැනි ප්‍රශ්න ගරු චන්සිරි ජයසිරි ජයසිරි මැතිතුමා ප්‍රශ්න අහනවාද? හොඳයි, බොහොම තුති. පහ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සැමැත්තුමා වෙනුවෙන් සභාගත කරනවා.
හොඳයි. හය ගරු ඉෂාක් රහමන් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා කතානායකතුමනි.
හත ගරු මහමුදු නසීර් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා.
අගමැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
අට ගරු වේලුකුමා මැතිතුමා ප්‍රශ්න අහනවාද?
ඔතුමාගේ
නමේ ගරු සුසන්ත පුංචි නිලේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා.
සභාගත කරනවා.
දහය ගරු වාසුදේව නානාකාර මැතිතුමා
ප්‍රශ්න අහනවා.
සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
11 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා
අහනවා.
ප්‍රදේශ කටයුතු මැතිතුමා මාස 3ක් කල් ඉල්ලනවා.
13 ගරු ශ්‍රීධර මැතිතුමා
සභාගත කරනවා.
15 ගරු උදේප්‍රභාත් ගමන්පිල මැතිතුමා
ප්‍රශ්න.
මුදල් මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ප්‍රධාන වට මම දෙන්න just you mean that තව දෙන්න තියෙනවා. ප්‍රධාන වට කටයුතු ආරම්භයේ යෝජනා පළවෙනි පාර්ලිමේන්තු සභානායකතුමා සභාගද දෙක
I move item 2 sir.
සභාගද
ආයි
පේරින් කාර්ක සභා යෝජනාව ඔබතුමාගේ වෙලාව දුන්නා. ඊට පස්සේ ගරු දිනේෂ් ගුණාධර මැතිතුමා
I move item 2 sir.
item yes.
අතනායකතුමනි
යෝජනා පිළිබඳ
කටයුතු ප්‍රොඩක් මෙතුමාට මම අවස්ථාව දෙනවා. ඊට පස්සේ ඔබතුමා ගන්නවද?
ආ රයිට් රයිට්.
හොඳයි. ගරු දිනේෂ්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 60කට අධික ප්‍රමාණයක් අත්සන් තබමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ගරු කතානායකතුමාට ගරු අමාත්‍ය රිෂාත් බදුදීන් අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කිරීමට සුදුසු නැති නිසා පාස්කු දිනේ සිදුවුණු සිදුවීම් හා සම්බන්ධ කරුණු රාශියක් සටහන් කරමින් ඒ ලිඛිත සටහන් නිවේදනයට අත්සන් තබා ඔබතුමා වෙත විශ්වාසභංග යෝජනාවක් බාර දෙනු ලැබුවා. ඔබතුමා ඒ විශ්වාසභංග යෝජනාව බාරගත්තා. විශ්වාස මංග යෝජනාවක් භාර ගැනීමේදී සාමාන්‍ය දූෂණය වංචාව ගැන නොවේ මුළු රටක් ශෝක කරවන මෑත කාලයේදී භයානකම විනාශයක් සිදුවුණු සිදුවීම බව ඔබතුමත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් ප්‍රකාශ කළා. එයට සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමින් මේ අපි අත්සන් තබා භාර දෙන ලද විශ්වාස මංග යෝජනාව රට පුරාම ජනතාවගේ හැඟීම විවාදයට ලක්කොට පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි කියලා. එසේ තීරණයක් නොගෙන ක්‍රියාවලියකට අපි අවතීර්ණ වුණොත් ගරු කථානායකතුමනි ස්ථාවර නියෝග අනුව අපි මන්ත්‍රීවරු හැටේට හිමි අයිතිය අහිමි වෙනවා. සභානායකවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් විවාද කිරීමට ඉඩ නොදෙනවායි කියන බලයක් කිසි ලෙසකින් ලැබිලා නැහැ. ඒ බලය තියෙන්නේ ඔබතුමාට. ඒ නිසා සභානායකවරයෙක්ට පුළුවන් නැගිටලා කියන්න මේ අපි 60කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංග යෝජනාවට තව මන්ත්‍රීවරු රාශියක් අපට සහයෝගය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා. එය විවාද කොටෙහි කරුණු සාකච්ඡාවට භාජනය කොට විවාදයක් ලක් කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් තියෙන්න ඕනේ. ඒක තමයි ගරු කථානායකතුමනි ඉතාම ගෞරවයෙන් අපි ඊයේ දිනේ ඔබතුමා විසින් කැඳවන ලද පක්ෂනායක සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ. ඉතින් ඒ අවස්ථාව අපේ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නැත්තම් පාර්ලිමේන්තුවේ මේ විවාද කිරීම සම්බන්ධව බලා සිටින රටට එය යටපත් කිරීමට කටයුතු කරනවා නම් අපි මුහුණ දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම භයානකම අවස්ථාවක්. ආණ්ඩුව කියා සිටින්න පුළුවන් ආණ්ඩුව විසින් යෝජනා කරන තේරීම්කාරක සභාවක් පත් කරගෙන ඒ තේරීම්කාරක සභාව මගින් තමන් දැමම හදාගෙන තියෙන වාර්තාව තව සති දෙකකින් ප්‍රකාශයට පත් කරගෙන ඒ ප්‍රකාශයට පත් කරපු තේරීම්කාරක සභාව තමුන්ම හදාගෙන දැන් ඉන්න වාර්තාවේ ප්‍රසිද්ධියට පත් කරන වාර්තාව අනුව අපිට විවාදයක් දීමට අවශ්‍ය නැති බව එදාට කියන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි මම අත්සන් තබන ලද සියලු මන්ත්‍රීවරු වෙනුවෙන් හා එයට සහයෝගය දෙන්නට දෙපාර්ශ්වයේම ඉන්න මන්ත්‍රීවරු වෙනුවෙන් ඒ වගේම මේ බලා සිටින ලක්වැසි ජනතාව වෙනුවෙන් ඔබතුමාගෙන් යලිත්වරක් මේ පාර්ලිමේන්තුවේ අද දිනේ ඉල්ලා සිටින්නේ අප ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාවට වහාම දිනයක් නියම කොටේ විවාද කිරීමේ අයිතිහා තවදුරටත් එයට මුහුණ දීමට නොහැකි නම් අමාත්‍යවරයාට කලින් අස් වෙන්න පුළුවන්. ඒක අමාත්‍යවරයාගේ කැමැත්ත. විවාදයකට මුහුණ දෙන්න සූදානම් නැත්නම් විවාදය ලබා දෙන්න. විවාදය අපිට ලබා දෙන්න නැත්නම් ඒ ඉදිරිපත් කරලා තියෙන කරුණු වලට මුහුණ දෙන්න බෑ කියන්නේ එයට ඒ තියෙන කරුණු හරි බව පිළිගැනීමයි. එහෙනම් එවැනි කාරණාවක් අපි උත්තරීතරව මෙතන කිසිම වෙන ගැටලුවක් නැහැ. මේ රටේ මුස්ලිම් ජනතාවගේ සාධාරණ මිනිස්කම අගය කරන සාමකාමී මුස්ලිම් ජනතාව අතිමහත් බහුතරය විසින් ප්‍රතික්ෂේප කරති වෙන මේ අන්තවාදී පිරිසගේ මිලෙච්ච ක්‍රියා වලට සම්බන්ධ භයානක තත්ත්වය තමයි මේ විශ්වාස භංග යෝජනාවෙන් ඉදිරිපත් කරන්නේ. අප රට ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාටම මේ රටේ ජීවත් විය හැකි රටක් කරගන්නට නම් මේ විශ්වාස භංග යෝජනාව යටපත් කොට දින නොදී කාලය නොදී දිනයක් නොදී ඉන්න අවස්ථාව වෙනස් කොට වාම දිනයක් ලබා දීම දෙන ලෙස ගරු කථානායකතුමාගෙන් ඔබ වෙත පැවරී තියෙන බලතල අනුව දිනයක් ලබා වහාම දිනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඊට පස්සේ පුළුවන් උද පිළිඳින්න. මම කථානායකවරයා වශයෙන් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරපු හැටි ඒක මම වහාම පිළිගත්තා.
ඒවාගේම නාය පුස්තකය ඇතුල් කළා. ඊට පස්සේ ඒ පක්ෂ නායකගේ රැස්වීමේදීත් මං සභානායකතුමාට කිව්වා අවශ්‍ය දිනයක් දෙන්න කියලා. එතුමත් ඒ සභා දිනයක් දෙන්න බෑ කියලා එතුමා කිසිදු අවස්ථාවක් කිව්වේ නැහැ. නමුත් කථානායකවරයා වශයෙන් මට අහවල් දිනේ කියලා නම් කිරීම මගේ කාර්යයක් නෙමෙයි, ඒක රජයේ කාර්යය. ඒ නිසා මේ අවස්ථාවේදී මං දන්නේ ඒ සම්බන්ධ පිළිතුරක් දෙන්න පුළුවන්, අපි නැවත සාකච්ඡා කරන්න පුළුවන්. සභානායකවරයාතුමනි, ඔබතුමාගේ දැන් අදහස් ප්‍රකාශ කරන්න.
ගරු කථානායකතුමනි, ඔබතුමාට විපක්ෂයේ මන්ත්‍රීවරු 60 ගණනක් අත්සන් කළා. ඔබතුමාට විශ්වාස භංග යෝජනාවක් දුන්නා. දිනේ තිබ්බේ 2018.
ඒක මම ඕරුව කළා. නෑ හරි හරි.
පොඩ්ඩක් ඉන්නකෝ.
ආලෙඩි ලෙඩි ලෙඩි කතා.
පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් ඉන්නකෝ. සර් පොඩ්ඩක් ඉන්න.
No, I accepted that, no.
Sir, Mama, ඔබතුමාව කාමරේ හම්බ වෙලා 2018 ඔබතුමාට පෙන්නුවා.
ඒ වාගේ.
ඔබතුමා දන්නවනේ.
නෑ නෑ.
පොඩක් ඉන්න. අයියයි. ඒතර ආන්වේ ස්ථාවරය නෑ මට කඩගාටුයි മന്ത്രിවරු 60ක් දෙනෙක් මේක දැක්කේ නෑ.
කවුද කියන්නේ?
තබුල්නාදේලා മന്ത്രിවරුද? 60ක් අසක් ගල දිනවා 2018 දාලා.
නමගේ
පිළිගන්න. ලැජ්ජ නැද්ද? ලැජ්ජයි. ලැජ්ජයි മന്ത്രിවරු. Sir,
yeah, you wait. No, I'll reply.
Sir, Lankadeepa pattere palave Lankadeepa pattere palaveri pitiwa thibba 2018 kiyala. Lankadeepa pattere.
Pora
website la
pora katha gannawa.
Nana ඔබතුමාලාගේ හිතේ අමාරු ඇති මේක වරද්ද ගත්ත නිසා හිතේ අමාරුව.
හරි. So go ahead.
යවනද දැන්නේ දුන්නු.
සර් මට කතා කරන්න ඉන්න.
හරි, let him talk.
මම ඉදියා ඔබතුමා කතා කරන්නක please. සර්
මම මේ දිනේ පස්සේ පිළිගත්තා ඒක හදන්න ඉඩ දුන්නා. ඒක හරි ඔව්.
ඒක අවසාන තීරණය ඔබතුමාගේ.
ඔව් මම ඒක කියන්න දුන්නා දේව.
දැන් මේ විශ්වාසභාග යෝජනාව මමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් අධ්‍යයනය කෙරුවා අගමැතිතුමත් එක්ක. මේ විශ්වාස භංග යෝජනාව රිෂාඩ් අපතුමාට තියෙන චෝදනා විතරයි, ඇලිගේෂන්ස්. එතකොට අපි ප්‍රී කැබිනට් රැස්වීමේදී අපි යව් අගමැතිතුමාගේ ඔබතුමා පොලිස්පතිතුමාගේ විමසුවාද කියලා මේ චෝදනා ගැන. අපිට දැනගන්න ලැබුණා මේ චෝදනා විතරයි ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා.
පොඩක් කතා කරන්න දැන්.
පොලිස්පතිතුමා කියපු එක තමයි අපි කිව්වේ. කිසිම සාක්ෂියක් නැහැ ඔප්පු කරන්න. එතකොට මේ අපි මේ සමහර මාධ්‍යවලට ඕන වෙලා තියෙනවා මඩ. මම නම් කරන්නේ සමහර මාධ්‍යයට ඕන වෙලා තියෙනවා මඩ පාර්ලිමේන්තුවේ ඇතුලේ මඩ ගහලා ඒව ලොකෝට ප්‍රචාරය කරන්න. අපි ඒකට සූදානම් නැහැ. අපි එකට සූදානම් නැහැ. We are not ready. එතකොට අපි තේරීම් කාරක සභාවක් ඉල්ලන්නේ.
රැලිම් කන්ටේ ඉල්ලවා දෙනවා. මම පස්සේ දෙන ඉල්ලම
කන්ටේ. දැන් මේ මන්ත්‍රීතුමාලා කියලා සාක්ෂි දෙනවා කියලා. තේරීම් කාරක සභාවට අවශ්‍ය සාක්ෂි ටික ඉදිරිපත් කරන්න. නැහැ. හරිද?
සර්
දැන් බලන්න. දැන් ඊයේ අදපත්‍රයේ මෞමිම තියෙනවා ඔබතුමාටත් පාර ගහලා රිෂාඩ් රකගන්න ආණ්ඩුව විශ්වාස භංගයේ කල්ලරි කථානායක කරාරි. එතන මේකේ තියෙනවා මේ ලියුමේ තියෙනවා මේක කථානායකතුමාගේ වරප්‍රසාද කඩ කිරීම පළවෙනි එක. මේ ඒක සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. අනිත් එක දැන් මේ ලිපිය තියෙනවා රිෂාඩ් අමතුමාට විරුද්ධව බරපතල සාක්ෂි තියෙනවා කියලා. ඉතින් මම ඔබතුමාලටත් මේ මව්බිම් පත්‍රයටත් කියනවා මේ සාක්ෂි තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න. එතකොට ගරු කථානායකතුමනි, පසුගිය අවුරුදු 4 ඇතුළත ආණ්ඩුව ඉල්ලපු
මම ඉවරලා දෙන්න ආගේ
වාදිනේ
දරපු අය.
සර් පසුගිය අවුරුදු 4 තුල ආණ්ඩුව විපක්ෂයේ ඉල්ලපු හැම විශ්වාස භාගියක්ම පිළි දුන්නා. අගමැතිතුමාට විරුද්ධව ඉදු දුන්නා. රවි කන්නෝනා අගමැතිතුමාට විරුද්ධව ඉදු දුන්නා. අපි බෑ කිව්වේ නැහැ. නමුත් මේ මඩ පාර්ලිමේන්තුව මඩ ගහන්න ඉදි දෙන්න අපි සූදානම් නැහැ. මඩ
කොට කතා නේ නයි කිව්ව.
කොණ්ඩක් ඉන්නකෝ. එතකොට ගරු කතා නැහැ තුමනි. මේ විශ්වාස බංග යෝජනාව අපි පිළිගන්න සූදානම් නැහැ. තේරීම් කාරක සභාව පත් කරන්න සාකි ඉදිරිපත් කරන්න. සාකිද දිනේෂ් දැන් දිනේෂ් මැතිතුමා කිව්වා බරපතල සාකි දිනනවා කියලා ඉදිරිපත් කරන්න. මොකද පොලිසියට ඉදිරිපත් කළා නෑ. මේ සමහර බාධා ආයතන වල බඩෝඩ හැමදාම මඩ අන්න ඒ නිසා අපි සූදානම් නෑ. මට කියන්න තියෙන එච්චරයි.
හොඳයි ගරු බන්දුර ගුණවදින මැතිතුමා පොණිචෝ වල ඉන්න මන්ද ඊට පස්සේ ඔබතුමාට ඊට පස්සේ
ගරු කතානායකතුමනි
ගුණ ඊට පස්සේ හරි
ගරු කතානායකතුමනි අද මේ වන විට මේ උත්තරීතර සභාව දෙස මේ මුළු ලංකාවම බලාගෙන ඉන්නවා. ඔබතුමා පූර්වාදර්ශයක් ලෙස න්‍යාය පුස්තකයට අපි බාර දුන්න විශ්වාසභංග යෝජනාව ඇතුළත් කළාට පස්සේ ඒ න්‍යාය පුස්තකයේ තියෙන විශ්වාසභංගය විවාද කරන්න ඉඩ නොදීම කියන්නේ මේ රටේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ කිසි දවසක සිද්ධ නොවුණ සිද්ධියක්. ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාව ඔබතුමා නීත්‍යානුකූලව බාරගත්ත දේ න්‍යාය පුස්තකයට ඇතුල් කරලා තියෙනවා නම් ඒ සඳහා දිනයක් දීමේ පරම යුතුකමා වගකීම ඔබතුමාට තිබෙනවා. අනික මේ රටේ මේ මුළු ලංකාවේම ජනතාව දන්නවා එදා මහින්ද රාජපක්ෂ කිටිකාලීන ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් කියලා ඔබතුමා අතට විජිත හේරත් මන්ත්‍රීතුමා දුවගෙන ඇවිල්ලා කොළ ටිකක් බාර දුන්නා. ඒ කොළ තිබුණේ මොනවද? සුදුද කළුද චෝදනා දින මේ කිසි දෙයක් ගන්න නැතුව ස්ථාවර නියෝග අත්හිටෝලා තමුන්නාසලා විශ්වාසභංගයේ සම්මත කළා. ඒක මුළු ලංකාවම
දැක්කා.
ඉතින් බබ කියන්නේ මේ පූර්ව ආදර්ශයේ යටතේ ඔබතුමා එදා දුවගෙන ඇවිල්ලා විජිත හේරත් මන්ත්‍රීතුමා බාර දුන්න විශ්වාසභංගයේ ආරාර ඒ වෙලාවෙම ඡන්දෙ විමසලා ඒ විශ්වාසභංගයේ සම්මත කළා නම් මේ දිනයක් වගේ කතාවක් කිසිසේත් වරංගු වෙන්නේ නැහැ. මුළු රටම දැක්ක කරු කතානායක තුමනි එදා ඒ කරපු සිද්ධිය. ඒ නිසා ඔබතුමා මේ සභාවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔබතුමාට තියෙන ගෞරවය ආරක්ෂා කිරීම සඳහා බාරගත්ත විශ්වාසභංගයේ මුළු රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න වහාම දිනයක් දෙන්න කියලා.
ගරු විජිත හේරත් මැතිතුමාගේ නම සඳහන් කළා. ඔබතුමා පිළිදැයි
පොඩි කතානායකතුමනි
ඔබ විචාරයෙන් මම නම සඳහන් කරනවා
රිෂාඩ් බද්දී නැමැතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව මම ඉදිරිපත් කරපු
විශ්වාසභංගයත්
එක්ක පටලව ගන්න එපා බඳුළු ගුණවන්ත මන්ත්‍රීතුමා. එදා මම පැහැදිලිවම ඒ විශ්වාසභංග යෝජනාව පෙරවරු 8:45ට දරු කතානායකතුමාගේ අතටම බාර දුන්නා. සියලු පක්ෂ නායකයෝ ඉදිරිපිට ඒ බාර දීලා වැඩිමනත් වශයෙන් තමයි මේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී නැවත පිටපතක් කතානායකතුමාට බාර දුන්නේ. ඒ නිසා ඔබතුමා ওই විදිහට දිගින් දිගට බොරු අවලාද නගන්න එපා. ඒ විශ්වාසභංග යෝජනාව ඉතා පැහැදිලිව 8:45ට ගරු
කතානායකතුමාට
බාර දීපු එකක්.
හරි ගරු විමල් විරෝධ මැතිතුමා.
ගරු කතානායකතුමනි ඔබතුමා උපතුමා පිළිගන්නවා ඇති මේ රටේ ඉතිහාසයේ මුළු මහත් ජනතාව ප්‍රකම්පණයට පත් කරපු බරපතලම සිද්ධිය ගැනයි අපි මේ කතා කරන්නේ. තාම ගුවන් තුටුපළ පාළුවට ඇරිලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ රැකියා අවස්ථා හිමි වෙලා තියෙනවා. තමුන්වන්සලා නැහැ කිව්වට වැඩක් නැහැ. ඒක තමයි ඇත්ත. මේ තරම් කම්පණයකට පත් වෙච්ච සමාජයක් මේ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා අඩුම තරමින් අර මැරිච්ච 300 ගානට සාධාරණ ඊටු කරයිද කියලා. මේ වෙලාවේ ගති යුතු තීරණ ගනීද කියලා. ආණ්ඩුව රකින්නවත් විපක්ෂය රකින්නවත් කියන පතු පරමාර්ථයෙන් තොරව අපි සියලු දෙනාටම හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුන රිෂාඩ් බදූර්දීන් කියන අමාත්‍යවරයාට එල්ල වෙලා තියෙන චෝදනා බරපතල හන්දා. දැන් මෙතුමා ඊයේ පක්ෂ නායක රැස්වීම කිව්වේ මොකද්ද? සති තුනකින් මොකද්ද තේරීම් කාරක සභාව ඉවර කරනවා වාර්තාව දෙනවා ඊට පස්සේ දිනයක් දෙනවා. දැන් ඒකවත් කියන්නේ නැහැ. දැන් කියන්නේ අපි මේකට දෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තියෙන සාධාරණේ?
හොඳයි.
ගරු කතානායකතුමනි හොඳයි කියන්න එපා.
නෑ නෑ ඊළඟ දෙන්නේ ඔබතුමා.
මේක කිසිසේත්ම හොඳයි කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඔබතුමා කතා කරන්නේ ඉතින්.
ඔබතුමා තේරුම් ගන්න.
ඔව්.
ඔබතුමා ඇතුළු මේ 225
මත හොඳයි කියන්නේ සීලාචාර
විදිහට දාලා තියෙන මුළු මහත් රට.
ඒක නා කතාව දෙන්න.
අනේ සමා වෙන්න මම මේක කියන්න දෙන්න.
සමා වෙන්න ඕනේ.
ඔබතුමා ඇතුළු මේ මුළු 225 මත විත්ති කූඩුවට දාලා තියෙන මේ සමාජය.
හොඳයි.
හොඳයි නෙවෙයි.
නෑ.
ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි අපි ගන්න තීරණ දිහා රට බලන් ඉන්නවා.
හොඳයි.
නවීන් දිසානායක ඇමතිතුමා. ඒ නිසා මම කියන්නේ
කරුණා කරලා එක්සත් ජාතික පක්ෂෙන් අපි ඉල්ලනවා පටු විදියට බලන්න නැතුව අපට මේ විශ්වාස බංගට දින දෙන්න. එහෙම දිනේ දෙන්නේ නැත්නම් ළඟ දිනියක් දෙන්නේ නැත්නම් අපි ඔය ඊනියා තේරින් කාර්ක සභාවේ මේ විපක්ෂ කිසිවෙක් කිසිවකට සහභාගීත්වයක් දක්වන්නේ නැහැ. අපි එක පිළිගන්නේ නැහැ. ඒක බලංගු තේරින් කාර්ක සභාවත් අපට අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා අපිට දිනේ දෙන්න. දිනේ නොදී අතරමෙතර වට ගහන්න යන්න එපා. ඒක අපි පිළිගන්නේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ පාර්ලිමේන්තුව වටලන දවස උදා කරන්න එපා කියලා මම තමුන් වහන්සේට තා ඕනෑ කමෙන් කියා හිටුවා.
බඩයින්
තේරුම් කාරක සභාව දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තේරුම් කාරක සභාවක් දාන්න ඕනේ 21 වෙනිදා සිදුවීමට පෙර බුද්ධ්‍යංශ වාර්තා මගහැරුපය ගැන හොයන්න. එහෙම නැත්නම් මේ රිසබතු දින මන්ත්‍රීතුමාගේ විශ්වාස භංගෙයි තේරුම් කාරක සභාවයි කියන කරු කතානායකතුමනි කාරණා දෙකක්. දැන් වෙලා තියෙන්නේ 21 වෙනිදා සිද්ධියට මූලික වුණු කාරණා පදනම් කරගත්තු කාරණා හොයන එක පැත්තක තියලා ඒ තේරීම් කාරක සභාවට රිෂාබ්දු දින් මහත්තයව ගෙනත් දාන්න හදනවා. ඉතින් රිෂාබ්දු දින් මහත්තය ගරු ඇමතිවරයාට ගෙනත් තියෙන විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ විවාද කරන්න ඕනේ කාරණයක්. තේරීම් කාරක සභාවක් ගරු අගමැතිතුමනි ඔබතුමාලා පත් කරන්න 21 වෙනිදා බුද්ධ්‍යංශ වාර්තා සඳහන් වෙලා තියෙන වාර්තා මගහැරපුවා ගැන හොයන්න. හැබැයි ඒක ගැන හොයන්නේ නැතුව ගරු කතානායකතුමනි මේ විශ්වාස භංගය ගැන මුළු මේ කාරණයම රිෂාබ්දු දින් මහත්තයතුමාගේ ඇමතිවරයාගේ විශ්වාස භංගය උඩ දාන්න හදනවා. එහෙම කරන්නේ නැතුව තේරීම් කාරක සභාව පත් කරන්න සිදුවීම ගැන හොයන්න. සිද්ධියට පාදක වෙච්ච එක ගැන හොයන්න. හැබැයි රිෂාබ්දු දින් ඇමතිවරයාගේ විශ්වාස භංගය කරු මන්ත්‍රීතුමනි අපි විවාද කරමු පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ විවාද කරලා ඡන්ද විමසන්න. ඔබතුමාලට සහයෝගය දෙන්න ඕන නැහැ. රිෂාබ්දු දින් ඇමතිතුමාට සහයෝගය දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමාගේ දැන්ටම තීන්දුව කළ ඉවරයි. එතුමාට සහයෝගය දෙන්න ඕනේ කියලා.
සභානායකතුමා ඔබලා රිප්ලයි ගන්න. පොඩයින්. තව ඉන්නවා කට්ටිය. මම දෙන්න ලයින් එක විදියට දෙන්න ගණන් කරලා. සභානායකතුමා යෝන් රිප්ලයි.
අනේ ඉවර කළා මම අන්තිම කතා
කරා. හරි. කොඩයින්ද? කවුරු සෙන්ෆි මැතුමා? ඊට පස්සේ ආලේ.
කතානායකතුමනි. එතන. ගරු කතානායකතුමනි. ඒ වෙනකොට මේ විශ්වාස භංග යෝජනාව විවාදයට නොගන්න ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. මොකද පහුගිය කාල පරිච්ඡේදය තුල බැලුවහම තේරීම් කමිටු දාලා ඒ පරීක්ෂණ කරලා ඒකේ නිරීක්ෂණ ඇවිල්ලා විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්ත අවස්ථා නැහැ. ඒ හින්දා කරුණාකරලා කරු කතානායකතුමනි මුළු රටම මේක බලාගෙන ඉන්නවා. මොකද අපේ රටේ මහා බරපතල ඛේදවාචකයකට තමයි මේ රට අරගෙන ගියේ. ඒ හින්දා කරුණාකරලා මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ විශ්වාස භංග යෝජනාව විවාදයට ඉතාම කඩිනමින් අපිට දින ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
භවිෂ්‍යතේ ගරු විජේසේන මහත්මයා. හරි කතාන් කරු මහත්මයා. මයිකේජන් විජේසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මේ විශ්වාස භංග යෝජනාව ඔබතුමා මේ වන විට න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා. එනිසා සභානායකතුමා මේ දිනයක් අල්ලගෙන කියලා තියෙන ප්‍රකාශය පිළිබඳව ඔබතුමා නිවැරදි කිරීමක් කරන්න ඕන. මේක බාරගෙන තියෙනවද නැද්ද කියන එක පිළිබඳව
ඕරුව කරලා දැන් පුස්තකයේ තියෙනවනේ.
ඒ වගේම ගරු කතානායකතුමනි මේ වන විට ජනතාවගේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා මේ රටේ අධිකරණය සහ මේ නීතිමය කටයුතු පිළිබඳව මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන. ඒ නිසා මේ ජනතාව බලාගෙන ඉන්න මේ විශ්වාස භංග යෝජනාවෙන් හරි ඔවුන්ට යම්කිසි සාධාරණයක් වෙයි කියලා එහෙම නොවුනොත් පාරට බැහැලා මිනිස්සු කලබල ඇති කරන්න ගත්තොත් ඔබතුමත් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් ඒ වගකීම බාර ගන්න ඕනේ.
හොඳයි බොහොම ස්තුතියි ගරු අය මම කිය කතා කරනවා මන්තුමා. එදිකාර්ති ගරු සුදිර ප්‍රේමචන්ද මැතිතුමා. ඊට පස්සේ මහාචාර්ය අශෝක් මාර්සිංහ මැතිතුමා. ඊට පස්සේ
ගරු
කතානායකතුමනි. ඊට පස්සේ ඔබතුමා.
වඩයින.
ගරු අරුත්ගමේ මන්ත්‍රීතුමා. මහින්දන් අරුත්ගමේ මැතිතුමා.
ගරු කතානායකතුමනි. අපි ඉදිරිපත් කරලද විශ්වාස භංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ උපදේශ පරිදි සභානායකතුමා කාරණා දෙකක් ඉදිරිපත් කරා. පළවෙනි එක තමයි දිනය සහ දෙවැනි එක මේ චෝදනා පිළිබඳව. මේ චෝදනා පිළිගන්න බෑ පොලිස් පොත්තුමාගෙන් ඇහුවයි කියලා. දැන් මේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා මේ විශ්වාස භංග යෝජනාව කතානායකතුමා මේක පිළි අරගෙන දෙන. ඒතර ඔබතුමා බොරුවක් කියපු එක මේ පාර්ලිමේන්තුව පිළිගන්න ඕනේ දිනය එතුමා පිළි අරගෙන තියෙනවා. ඒතකොට ඒක පිළිබඳ ගැටලුවක් නැහැ න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා කතානායකතුමනි. ඊළඟට ඔබතුමා කිව්වා මේ චෝදනා ඔබතුමා කිව්වා මේ ඉදිරිපත් කළ දෙන කිසිම චෝදනාවක් පිළිගන්න බෑ. මේවා මඩ කිව්වා. මඩ අපි නෙමෙයි මඩ ගැහුවේ තමුන්නාසේ. අපි මඩ ගැහුවේ නැහැ. මම කියන්නම් විශ්වාස භංග යෝජනාවේ තිබුණ කාරණා ඇයි අපි දැම්මේ. දැන් ගරු කතානායකතුමනි රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ ඔහුගේ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට ත්‍රස්තවාදී පනතයටදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න පුළුවන්. එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ එතුමාගේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතුමාගේ සහෝදරයා එතුමාගේ හරි ඔයතුමාගේ සහෝදරයා අත්තරංගුවට අරගෙන නිදහස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හමුදාපතිවරයා පැහැදිලිව කියලා තිබුණා අත්තරංගුවට ගත්ත පුද්ගලයන් නිදහස් කරන්න රිෂාඩ් බදුදීන් නැමැතිවරයා බලපෑම් කරයි කියලා කිව්වා. මේට වැඩිය මොනවද? මේට වැඩිය මොනවා? මේ පිළිබඳ අත්තරංගුවට අරගෙන තියෙනවා. මේට වැඩිය මොනවද කරු කතානායකතුමනි? ඉතින් ඒ නිසා මේට වැඩිය පිළිගන්නේ නැති දෙයක් නැහැ. තව එතුමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට දාන්න තිබුණු කාරණා තිබුණා. අපි ඒව ඇතුළත් කරේ නැහැ. අපි ඒව නෙමෙයි මේ ඇතුළත් කරපු මේ කාරණා. අපි පැහැදිලිව කියන්න ඕනේ කරු කතානායකතුමනි, අපි මේ සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් නෙමෙයි. මේක පැහැදිලිව අන්තවාදයේ වපුරන ත්‍රස්තවාදයට උදව් කරපු පැහැදිලිව සාක්ෂි දෙන පුද්ගලෙක් වෙනුවෙන් මේක ඉදිරිපත් කරන්නේ. ඊය ආණ්ඩු පක්ෂයේ රැස්වීමේදී කෑ ගැහුවා කියලා, ආණ්ඩුවෙන් යනවා කිව්වා කියලා, ආණ්ඩුව වැටෙයි කියලා බයට විශ්වාසභංග යෝජනා ගෙන දෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ කරන වැඩපිළිවෙළක් තියෙනවා. ඔබතුමා කතානායකතුමා, ඔබතුමා ඒක දන්නවා. ඒ නිසා සභානායකතුමාට කියන්න බෑ මේක දෙන්නේ නැහැ. එතුමා කොහොමද කියන්නේ මේක දෙන්නේ නැහැ කියලා? ඒ නිසා පැහැදිලිව කරු කතානායකතුමනි, මේ පිළිබඳ අත්තරංගොඩගත් පොලිස් ප්‍රතිවරයාගේ වාර්තාව ගෙන්න ගන්න. ඒ පුද්ගලයා කවුද කියලා බලන්න. ඒ බලන්න සතොස අපි දැක්ක වෘත්තීය සමිතිය සාකච්ඡා කරා. වෙනව රහස් කාමර තියෙනවා මේ පිළිබඳ කිව්වා. ඉතින් ඒ නිසා මේ විශ්වාස බංගට කමුනාසර මුණ දෙන්න. කමුනාසර මුණ දෙන්න කොන්දක්
තියෙනවා. සුජේ ප්‍රේමජාජ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, ගරු සභානායකතුමා කිව්ව
හැටියට රිෂාඩ් මැතිතුමා නම කියුණා. ගරු රිෂාඩ් රිෂාඩ් බදුලි මැතිතුමා රිප්ලයි ගන්න ඔබතුමා නම කියුණා මතක් කරන්නේ. නෑ එදේ මෑයි නම කියුණානේ. Can I mute him?
නෑ මෙතුමා දුන්නේ එකට උත්තර දෙන්න මම අහන්නේ.
ආ රිප්ලයි ගන්න නැත්නම් අවසාන රිප්ලයි ගන්න.
කතානායකතුමනි මාගේ අපේ මහින්දානන්ද මගේ මිත්‍රයා කියවුවා. මහින්දානන්ද අලුත්ගමකේ කිව්වා මොකක් කතා කරන දෙන්න වාගෙන ඉතියම කතානායකතුමනි. හරි මහින්දානන්ද මිත්‍රයා නෙමෙයි මන්දුරතුමා, රයිට්. අවුරුදු 9 එතුමත් එක තමයි එකට හිටියේ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ මම ආණ්ඩුව ඇමතිවරයා වශයෙන් මම කටයුතු කරපු එකෙක්. හරි
කතා ගන්න ඉඩ දෙන්න.
හරි කතානායකතුමනි, මාගේ අමාත්‍යාංශ උපදේශක හිටියට මෞලවි කෙනෙක් නැහැ. ඒ නිසා මෞලවි කවුදරි අත්තනකට ගත්තා නම් ඒක අමූලික බොරුවක් වගකීමයි මම කියනවා. මගේ අමාත්‍යයන් මගේ උපදේශකලා දෙන්නෙක් ඉන්නේ. එක්කෙනෙක් රෝයි ජයසිංහ, තව එක්කෙනෙක් ඉන්නවා ડોક્ટર අසීස්. ඒ අර මෞලවිතුමාලා කවුරුත් මගේ උපදේශක ප්‍රතිමාන් දීලා නැහැ. දෙවැනි එක මාගේ සම්බන්ධිකන් ලේකම් අත්තරගොට ගත්තා කියලා මේ චෝදනාවක් තියෙනවා. මෙතුමත් දැන් කිව්වා ඒක සම්පූර්ණම අසත්‍යයි. මම වාකීමෙන් මම කියන්න කැමති මතන මට චෝදනාවක් එල්ල කරනකොට මට කතා කරන දෙන්න ඕනේ කියන්නේ. දැන් අනිත් එක මගේ සහෝදරයාව අත්වනකොට ගත්තා කියලා කියපක සම්පූර්ණම වැරදි. මම IGP ගෙන් ලියුමක් ගෙන ගත්තා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මාධ්‍ය මාෆියා. අනිත් එක අමුදාපතිතුමාට මම කවදාවත් බලපෑම් කරලා නැහැ. වාකීමෙන් මම කියන්න කැමති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ උපදේශක මයින්ඩුඩින් මාත්මයා දුරකථනයෙන් කතා කරලා කිව්වා නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ පුතාව අරගෙන ගියා. අත්වනකට අරගෙන ගියා. දවස දෙකක් මම පොලිසියෙන් කිව්ලා ඇහුවා. දෙහිවල පොලිසියෙන් කිව්ලා ඇහුවා. පොලිසියෙන් කිව්වා ඒ මනුස්සයා නෑ, ඒ පුතා නෑ කියලා. ඒ නිසා පුළුවන් නම් හමුදාව එහෙම නැත්නම් නාවික හමුදාව හරි ඉන්නවද නැද්ද කියලා සොයා බලලා එයා ඉන්නවද නැද්ද කියලා සොයලා කියන්න කියලා කිව්වා. ඒකයි මම රුවන් විජේවර්ධන මහත්මයාට කතා කරා. එතුමා කිව්වා පොලිසිය නැත්තම් අමුදාපතිගෙන් අහන්න අමුදාගාව ඉන්නවද නැද්ද කියලා. මනුෂකමට මම ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද කියලා විතරයි මම එකවේ ඇර කවදාවත් ඒ පුද්ගලයාගේ නිදාස් කරන්න කියලා ඉල්ලීම
කතාවක් කරුවන්නේ සම්පූර්ණම අසත්‍යයි අනුසකමටයි මං කතා කරේ ඒක දේශපාලකේ වශයෙන් පුතෙක් නොදන්නා පිරිසක් අරගෙන ගියා කියලා කියනවා නම් එයා ඉන්නවද නැද්ද කියලා පොලිසිය හමුදාව හොයලා බලන එක බැරදිද කියලා මම මෙතන මේ සභාවෙන් මේ ලංකාව ජීවත් වෙන ජනතාවගේ
he had the right to reply yeah everybody got the right to reply hari garu sushil premajaya mattuma garu sushil premajaya mattuma
garu garu kathanayaka garu
hari garu sushil premajaya mattuma
garu garu kathanayaka tumani
කතා කරන්න දැන් කතා කරමු
පැහැදිලිව සඳහන් කරන්න ඕනේ ගරු සභානායකතුමා පෙන්වලා දුන්න ආකාරයක මේ තේ යෝජිත තේරීම්කාරක සභාවත්
මේ
විශ්වාස මංග යෝජනාව අතර සම්බන්ධයක් නැහැ ඒ දෙක දෙකක් තේරීම්කාරක සභාව පත්කල යුත්තේ 20 වෙනි ඉරිදා පාස්කු ඉරිදා වෙච්ච ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබේදී එසේ නොකලේ ඇයි කියන එක හොයන්න ඒකයි මේ විශ්වාස මංග යෝජනාව අතර වෙනසක් නැහැ ඊළඟට පසුගිය කාල සීමාව තුල මහ බැංකු සිද්ධියේදී තේරීම්කාරක සභාව පත් කළා මාස හතරක් සාක්ෂි අහලා අතුරු වාර්තාව දෙන දවසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා අන්න එහෙම තමයි තේරීම්කාරක සභාවපත් කළා ප්‍රශ්න යට ගැහුවේ ඒ නිසා ආණ්ඩුවේ ඕනෑකම මේ විශ්වාස භංගයේ මඟහැරලා මේ සත්‍යයේ හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ තිබෙන ඕනෑකම තමයි විශ්වාස භංගයේ නොදීමෙන් ප්‍රචලිත වෙන්න කියන එක ඉතා පැහැදිලිව අපි සනාන් කරනවා
ආශු මාරසිංහ මැතිතුමා ඊට පස්සේ ගරුව ඉදිරිපත්
මැතිතුමා ගරු කතානායකතුමනි මේ තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් මේ සභාවේ විවිධ වැරදි අර්ථකථන සිදුවෙන නිසා ඒ සඳහා ප්‍රකාශයක් කරන්න අවශ්‍ය ඉල්ලන්නේ මේ තේරීම්කාරක සභාව අපි යෝජනාව ඉදිරිපත් කරනකොට මේ යෝජනාවට ගරු සුසන්ත මුචිලිල මේ මැතිතුමා ප්‍රියංකර ජයරත්න මැතිතුමා කුමාර වෙල්ගම් මැතිතුමා අනුරාධ ජයරත්න මැතිතුමා නිමල් ලංසා මැතිතුමා සීබී රත්නායක මැතිතුමා අනුර ප්‍රියදාසරි යාපා මැතිතුමා ටීබී ඒකනායක මැතිතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විපක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේකට අත්සන් කරා මේ තේරීම්කාරක සභාව ඉල්ලුවේ අපි 21 වෙනිදා සිද්ධියේදී වෙච්ච සියලුම සිද්ධීන් ගැන අධ්‍යයනය කරන්න. ඒ අවස්ථාවේදී අපිට දැනගත යුතුයි මේ 21 වෙනිදා සිද්ධියට වගකීතු පුද්ගලයෝ කවුද කියලා. ඒකත් අදාළයි. ඒ වගේම තමයි අපි යෝජනා කරා අපි පැහැදිලිවම ප්‍රශ්නයක් තියනවා නම් යම් අමාත්‍යවරු සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධ ඒගොල්ලෝ ගැනත් පරීක්ෂණ කරන්න පුළුවන් මේ තේරීම්කාරක සභාව. ඒකත් මේකට අඩංගුයි. ඒ සියලුම කාරණා මේක තියෙන නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ ඉක්මනට මේ රටේ ජනතාව බලා ගරු කතානායකතුමනි රටේ ජනතාවම බලාපොරොත්තු වෙන මේ පාස්කු ඉරිදා සිද්ධියට වග කියුත්තේ කවුද කියලා. මේ රටෙන් බලාගත්තු වෙනවා. ඒක අනිවාර්යයි අපි සෙවිය යුතුයි. ඒ සඳහා තමයි තේරීම්කාරක සභාවේ අවශ්‍යතාවය තියෙන්නේ. කවුරු හරි චෝදනා කරන රිෂාඩ් බදුද්දීන් මැතිතුමාට එතුමා ගැනත් අපිට පරීක්ෂණ කරන්න පුළුවන් මේ තේරීම්කාරක සභාවේදී. හයිබරි එතුමා ගැනත් පරීක්ෂණ කරන්න පුළුවන් ඒකත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒ නිසා වැරදි විදියට ඉතමත් වැරදි විදියට මේක අර්ථකථනය කරන්න දෙන්න බෑ ඒ තේරීම්කාරක සභාව අවශ්‍යයි කතානායකතුමනි ඒ හරහා අපිට පුළුවන් මේ 21 වෙනිදා සිද්ධිය සම්පූර්ණ දේවල් රිෂාඩ් බදුද්දීන් මහතාගේ සිද්ධිය ඇතුළත් එතුමාගේ යෝජනා ඇතුළත් සියලු දේවල් පරීක්ෂා කරන්න පුළුවන් ඒක නිසා තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ තේරීම්කාරක සභාව ඉතමත් ඉක්මනින් අනුමත කරගත යුතුයි ඒ නිසා තමයි මේ ගරු සභාවේ අපි බලාපොරොත්තු වෙන්නේ තේරීම්කාරක සභාවපත් කර ගැනීමට ඒ නිසා ඔබතුමාගෙන් අපි නැවතත් ඉල්ලා සිටිනවා මේ ඉතාමත් අභූත චෝදනා දැන් මේ එල්ල කරන සියලුම චෝදනා පට්ටපල් බොරු ඒ නිසා අවස්ථාවක් දෙන්නේ සියලුම චෝදනා ඉදිරියට මේකන රිෂාඩ් බදුද්දීන් මැතිතුමාගේ සිද්ධිය ගැන මඩත්යම් ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි මේ සිද්ධිය සිදුනාට පස්සේ ගරු කතානායකතුමනි මේක ඇත්ත නැත්ත බලන්න මමත් යුද හමුදාපතිවරයාට ටෙලිෆෝන් කෝල් ඇදී ලැහුවා මෙතුමා බලපෑම් කරාද කියලා මහේස් සේනානායක මේ මහත්වග්ගීමෙන් කියන්නේ මහේස් සේනානායක මැතිතුමා මට දුන්න උත්තරේ කිසිම වෙලාවක බලපෑම් කරේ නැහැ ඉල්ලීමක් කරේ මේක එතුමා මම පාර්ලිමේන්තුව කියන්නේ මමත් කතා කරලා ඇහුවා මොකක්ද උනේ කියලා මහේස් සේනානායක හමුදාපතිතුමා පැහැදිලිවම කිව්වා මම දේනි වලටත් ඇහුවා මොකක් හරි බලපෑමක් නැහැ කිසියම් බලපෑමක් කරේ නැහැ ඉල්ලීමක් කරේ කියන එක ඉතින් ඉල්ලීමක් කරන්න මේ තොරතුරු දැනගන්න මොකක්ද උනේ කියලා දැනගන්න පාර්ලිමේන්තුවේ 225 අයිතියක් තියෙනවා ඔබතුමාට මතකද ජනතා වික්තු පෙරමුණේ ඒ ප්‍රශ්න කාලේ අපි දිනපතා කතා කරලා ඇහුවා අපේ මන්ත්‍රීවරු මොකද අපේ සහෝදරවන්ට මොනවද වෙලා තියෙන්නේ කියලා ඒ වගේ මේ රටේ පැතිරෙන විවිධ අවස්ථා වලදී කතා කරලා ඇහුවා ඒක තමයි මේ රටේ ස්වභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් සොයා බලන්න අහන්න ඒ අහන්න අහන්න එකත් අයිතියක් නැහැ කියන එක සම්පූර්ණ අසාධාරණ කතාවක් එතුමාට කරන. ඒ නිසා එතුමා හරිද වැරදිද කියලා බලන්න පුළුවන් මේ තේරීම් කාරක සභාවේ එතුමාට ඇවිල්ලා කතා කරලා. ඒකට අවස්ථාවක් දෙන්න. මේ ඉතාමත් අභූත විදියට එතුමාට උත්තර දෙන්නවත් අවස්ථාවක් දෙන්න නැහැ. පාර්ලිමේන්තුව තියෙන්නේ තමයි වැරදිද නිවැරදිද කියලා කතා කරන්න උත්තර දෙන්න. ඒකට අවස්ථාවක් දෙන්න. ඒ අවස්ථාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව.
ගරු අනුරුද්ධ ජයරත් මහත්මයා.
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ විශ්වාස භංග යෝජනාව කතෝලික මන්ත්‍රීවරයෙකු විදිහට අපිට අත්සන් කරන්න සිද්ධ වුණෙත් මේ යෝජනාව ගේන්න සිද්ධ වුණෙත් අතිමහත් කතෝලික ප්‍රජාවට වෙච්ච මේ ව්‍යසනය නිසා. එතකොට මේ ව්‍යසනය වෙනුවෙන් වන්දි ගෙවන්නේ කවුද කියලා, මේ ව්‍යසනය වෙනුවෙන් වග කියන්නේ කවුද කියලා ජනතාව අපෙන් ප්‍රශ්න කෙරුවා. ඔබතුමාගෙන් ප්‍රශ්න කෙරුවා. ඔබතුමාගේ පාර්ලිමේන්තුව 225 දෙනාගෙන් ප්‍රශ්න කෙරුවා. මේ මිනිස්සු දැන දැන තමයි මේ ඝාතනය කෙරුවේ කියලා ඝාතකයෝ විදියට අපිව හැඳින්නෙව්වා. අපිට අද වෙනකන් පල්ලියකට යාගන්න බෑ. පූජාව තියන්න විදියක් නෑ කතෝලික ජනතාවට. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාව මීට කලින් ගෙනාපු යෝජනාවලට ඔබ තමුන්නාන්සේ කරපු සියලු දේ අපි දන්නවා. ඔබ තමුන්නාන්සේ රවි කරුණානායක මුදල් ඇමතිවරයාගේ විශ්වාස භංග යෝජනාව ගෙනාපු වෙලාවේ ඒක කල්මැරලා එතුමාව ඉවත් කරලා විශ්වාස භංග යෝජනාව සාකච්ඡාවට භාජනය නොදී විවාදයට භාජනය නොදී අහක් කරලා දැම්මා. ඒ වගේම වෙනත් පක්ෂවලින් ගෙනාපු යෝජනා දින 50 ආණ්ඩුවට සාකච්ඡාවට අරගෙන ආණ්ඩුව අහෝසි කරනවා කියලා ඔබතුමා ඒ නිර්භීත ක්‍රියාව කළා. අද 300කට වැඩි ප්‍රමාණයක් මේ රටේ මිය ගිහිල්ලා තියෙනවා. අද 300කට වැඩි ප්‍රමාණයක් මේ රටේ දරුවෝ ආබාධිත වෙලා තියෙනවා. අද පියතුමන්ලා පූජාව තියාගන්න බැරුව ඉන්නේ. ගරු කතානායකතුමනි, මේක ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රශ්නයක්. මේක මේ පාර්ලිමේන්තුව මෙහෙවන්නේ සභානායකතුමා නෙවෙයි. මේ පාර්ලිමේන්තුව මෙහෙවන්නේ ඔබතුමා. මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියට ඔබතුමා පසුගිය දවස්වල කටුව පිටියේ පල්ලියට ගියා. ඒ පියතුමන්ලා හම්බ වුණා, ජනතාව හම්බ වුණා. අදටත් දිනපතා ඒ ජනතාව කතා කරලා කියන ඒවා මාධ්‍ය තුල යනවා. සමහර දරුවන්ගේ ඔළුවල කෑලි තාමත් වෙන වෙන තැන්වල තැම්පත් කරලා තියෙනවා කියලා දරුවෝ අඬනවා. දරුවන්ට දෙමව්පියෝ නැහැ, දෙමව්පියන්ට දරුවෝ නැහැ. ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාව සාකච්ඡාවට භාජනය වෙද්දී ආණ්ඩුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරු පැහැදිලිවම කිව්වා ජනතාවගේ පැත්තේ ඉන්නවා කියලා. ඒ වගේම විපක්ෂයේ ඉන්න TNA සංවිධානයේ මන්ත්‍රීවරු පවා කිව්වා පැහැදිලිවම ජනතාව පැත්තේ ඉන්නවා කියලා. මේ විශ්වාස භංග යෝජනාවට ජනතාව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිව තල්ලු කරුවේ මෙතෙන්ට. ජනතාව තමයි කිව්වේ ජනතාව වෙනුවෙන් දෙයක් කරපල්ලා කියලා. ජනතාව තමයි සංවේදී වුණේ. ඔබතුමාගේ බෑන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරයා නෙවෙයි, ඔබතුමාගේ බෑන සංවේදී වුණා රිෂාඩ් මහත්තයාට. එතුමා ඒ සංවේදී වෙලා කිව්වා එහෙනම් අර 300ක් 400ක් මියගිය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන්න මේ 225ට ඉඩ දෙන්නේ නැද්ද ඔබතුමා? ඔබතුමයි වගේ කියන්න ඕනේ. ඔබ මේකට ජනාධිපති අගමැති මේ ව්‍යසනයට වගේ කියනවා වගේ මේ විශ්වාස භංග යෝජනාව ගේන එක වෙනුවෙන් මේ කතෝලික ජනතාවට අතිමහත් මියගිය ජනතාවට ඔබතුමා වගේ කියලා මේ විශ්වාස භංග යෝජනාව විවාද කරලා එතුමා
නිවැරදි කියන්නේ මන්ත්‍රීතුමා
විශ්වාස භංග යෝජනාවකට අදාළව තේරීම් කාරක සභාවක් ගැන කතා කරා. ඒ තේරීම් කාරක සභාව රිසාද් බද්දීන් ඇමතිවරයාට එරෙහිව හෝ එතුමා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තේරීම් කාරක සභාවක් නෙමෙයි. 21 වෙනිදා ප්‍රහාරයට අදාළව තේරීම් කාරක සභාවක් පත් කරන්න තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපිත් අත්සන් කරේ, ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරුත් අත්සන් කරේ. ඒ තේරීම් කාරක සභාව ඍජුවම රිසාද් බද්දුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තේරීම් කාරක සභාවක් නෙමෙයි. ඒ නිසා මේ දෙක පටලවා ගන්න එපා. ඒක 21 වෙනිදා සිද්ධියට අදාළ පරීක්ෂණය කරන තේරීම් කාරක සභාවක්. මෙතෙක් රිසාද් බද්දුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ ඇමතිතුමාට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන විශ්වාස භංග යෝජනාව ඉක්මනින් විවාදයට ගන්න. මොකද ඒක විවාදයට නොගෙන ඉන්න ස්ථාවර නියෝගවල කිසිදු ප්‍රතිපාදනයක් නැහැ. දැන් ඉදිරිපත් වෙලා තියෙනවා ඔබතුමා බාරගෙන තියෙනවා. ඒකේ මුලදී බාර දෙනකොට 2018 දිනයක් තමයි තිබිලා තිබුණේ. නමුත් ඒක එතුමන්ලා ඊට පස්සේ වෙනස් කරලා තිබුණා. ඔබතුමා ඒක පිළි අරන් තිබ්බා. දිනේ මාරු වෙච්ච එකත් පිළි අරගෙන තිබුණා. එනිසා දිනේ මාරු වෙච්ච එක වැරද්දක් තමයි. නමුත් පිළි අරගෙන තියෙනවානේ. එනිසා දැන් ඒක විවාදයට ගන්මු. ඒක විවාදයට ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක විවාදයට ගැනීමත් එක්ක තමයි මුළු ආණ්ඩුවටම එරෙහිව අපි ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න පුළුවන් වෙන්නේ. මොකද රිසත් බද්දුන් ඇමතිවරයාගේ යෝජනාව කලින් දීලා තියෙන්නේ. එනිසා ඒක ඉක්මනින් විවාදයට ගමු. ඊට පස්සේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න පුළුවන්. ඒක ප්‍රමාද කරන්න කිසිදු හේතුවක් හෝ අයිතියක් ආණ්ඩු පක්ෂයට නැහැ.
මම ගරු චවින්ද විජේසේකර මැතිතුමා
ගරු කතානායකතුමනි, දැන් මේ කතාවල අපි සවන් දුන්නා. හැබැයි සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරා විශාල ජනගංගාවක් ගෙනල්ලා යම්කිසි වැඩපිළිවෙලක් ගිරිනවා කියලා. ඒ නිසා අපි දොර දකින්නවා පෞගිය දිනවල කුලියාපිටියේ පැත්තේ සිදුවීම් වලත් ගරු කතානායකතුමනි දේශපාලන කණ්ඩායම් නැගලා මේ අරමුණෙන් විවිධ ජන අරගල නිර්මාණය කරා. ඉසා ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය වෙනවායි කියන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ මුඛයෙන් පිට වුණා ගරු කතානායකතුමනි. ඉසා මේ අවාසනාවන්ත සිදුවීම් ආයි සිද්ධ වෙන්න දෙන්න බෑ. මොකද අපේ කාංචන මන්ත්‍රීතුමා කියනවා මිනිස්සු ගෙනල්ලා ගිනි තියලා වැඩපිළිවෙලක් කරන්න සූදානමක ඉන්නවායි කියලා. ඉසා ගරු කතානායකතුමනි, නැවත වතාවක් මේ රටේ මේ අහිංසක ජනතාවගේ ජීවිතවලට දේපලට හානි කරන වැඩපිළිවෙලක් සැලසුම් කරගෙන යනවා මේ කණ්ඩායම. නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නයි කියන කාරණේ කියන කතානායකතුමනි.
ගරු කණගේරාත් මහත්තයා,
අරු ගරු කතානායකතුමනි, දැන් මේ මෙතනදී අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ මන්ත්‍රීවරු අපි විපක්ෂයෙන් ඉදිරිපත් කරපු මේ විශ්වාස භංගයයි තේරීම් කාරක සභාවයි කියන්නේ දෙකක්. දැන් 21 වෙනිදා ඉඳලා අද වෙනකන් තේරීම් කාරක සභාවේ කිසිම දෙයක් මේ වෙනකන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නැහැ. ඉතින් මේ දෙකක්. එතකොට මේ තේරීම් කාරක සභාවේදී ඔප්පු කරොත් එහෙම රිෂාඩ් බද්දුන් මන්ත්‍රීවරයාට අමාත්‍යවරයාට තියෙන එක කැලින්ම හිරේ යවන එක. ඉතින් අපි අහනවා විශේෂයෙන්ම රිෂාඩ් බද්දුන් අමාත්‍යවරයාගෙන්, ඔබතුමා කැමති නැද්ද මේ විශ්වාස භංගය ගේන්න? එතකොට ඔබතුමා මේකට කිසිම සම්බන්ධයක් නැත්නම් ඔබතුමාට කියන්න පුළුවන් මේක සම්බන්ධයක් නැහැ කියන එක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒක අපි අහනවා විශේෂයෙන්ම අමාත්‍යවරයාගෙන්, ඔබතුමා කැමති නැද්ද දැන් උත්තරයක් දෙන්න මේකට කැමතිද නැද්ද කියන එක උත්තරයක් දෙන්න. එතකොට මේක අවසානයි. එතකොට
ගරු මානුෂ නායකකාර මැතිතුමා,
ගරු කතානායකතුමනි, පුංචි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් අපේ අනුරාධ මන්ත්‍රීතුමා කතෝලික ජනතාව වෙනුවෙන් බොහොම වේදනාවෙන් කතා කරා. අපි මේ වේදනාව පිළිගන්නවා. කතෝලික ජනතාව විතරක් නෙවෙයි, සමස්ත ශ්‍රී ලාංකිකයෝ විදියට අපි හැමෝටම අපේ මිනිස්සු තමයි නැති වුණේ. ඒ අය කතෝලිකද මුස්ලිම්ද දෙමළද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ හැමෝම අපේ මිනිස්සු. අපි හැමෝම වග කියන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේ 225ක් විදියට අපි මේ මිය ගියපු හැම ජීවිතවලටම අපිට තියෙන වගකීම අඩු වැඩි වශයෙන් අපි කතා කරන්න ඕනේ. එතකොට මෙතනදී මේ ඇතිවෙච්ච සිද්ධිය 200 ගානක් ජීවිත පූජා කරලා, ඒක කතෝලික වේවා සියලුම දෙනා, ඒ සියලු ජීවිත පූජා කරලා තුවාල ලැබිලා ආබාධිත වෙලා මේ සියල්ලොන්ගේම වගකීම වෙන තැන්වලට යන්න තියෙන වගකීම මේ සිතාමතා දැනගෙන ඉඳලා මේ සිද්ධිය සිද්ධ වෙනවා කියලා දැනගෙන ඉඳලා මේ සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍ය උපදෙස් ලබා නොදීපු ආරක්ෂක අංශ මේ පිළිබඳව තොරතුරු දැනුවත් කරද්දිත් ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශවලට ලබා නොදීපු අය කවුද කියලා මේ පාර්ලිමේන්තුවෙන් හොයලා මේ ත්‍රස්තවාදයට මූල බීජ වෙච්ච හේතු හොයලා ඒ අයට දඬුවම් දීම පැත්තකට දාලා රිෂාඩ් බද්දුන් ඇමතිවරයාට විතරක් මේ චෝදනාව ගොනු කරලා රටේ තියෙන මේ 21 වෙනිදා ප්‍රහාරයට තියෙන සමස්ත විරෝධය රිෂාඩ් බද්දුන් ඇමතිවරයාට යොමු කරලා මේ ප්‍රශ්නේ පලා යන උත්තරයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ හදන්නේ මේ ප්‍රශ්නෙන් පලා යන්න. මේ හදන්නේ මේ රිෂාඩ් බද්දුන් මේ මුවහමට තලන්න හදන්නේ. මම තවදුරටත් කියන්න තියෙනවා මුවහමකට තලන්න මේ උත්සාහ කරන්නේ. අපි කියන්නේ රිෂාඩ් බද්දුන් ඇමතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධයි නම් මොනවා හරි ත්‍රස්තවාදයට උඩගෙඩි දීලා තියෙනවා නම් අඩුතරමේ වාහනයක් දීලා අඩුගානේ කාමරයක් දීලා හරි දුරකතන ඇමතුමකින් හරි ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා තියෙනවා නම්
මේ විපක්ෂය ඕන්නේ අපි ත්‍රිෂාත් වතුර්දීන්ට විරුද්ධව තමයි අපි කටයුතු කරන්නේ. වැරදි කරලා තියෙනවා නම්. හැබැයි වැරදි කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න තැන පාර්ලිමේන්තුව නෙවෙයි. පාර්ලිමේන්තුවේ පුළුවන් විවාද කරලා තම තමන්ගේ දේශපාලන මතයට අනුව ඡන්දෙ පාවිච්චි කරන්න. තමන්ට තියෙන ඡන්ද ගාන අනුව අහිංසක මන්ත්‍රීවරයෙක් ගෙදර යවන්න පුළුවන්. දැන් අපිට පුළුවන් නිමල් ලංස මන්ත්‍රීතුමා කුඩු චෝදනා තියෙනවා. එතුමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු වැඩි නිසා එතුමා ගෙදර යවන්න. ඒක වැරදි. ඒක අසාධාරණයි. තවත් චෝදනා තියෙනවා මේ ගොඩක් අයට. ඒ චෝදනාවලට අපිට පුළුවන් ගෙදර යවන්න. ඒක කරන එක නෙමෙයි හරිද? අපි පොලිසිය හරහා හමුදාව හරහා මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා එතුමා ගෙදර නෙමෙයි එතුමා හිරේ යවන්න වුණත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවා නම් හිරේ යවන්න කියලා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් වලට අර ගම්මන්පිල මහත්තයා කිව්වා මේක දිනුවත් අපි දිනුම් පෙරදුනත් අපි දිනුම් කියලා. දේශපාලන ගේම් වලට මේ රටේ මේ අහිංසක 200 ගානක් 300 ගානක් මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට උඩින් ගිහිල්ලා තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා.
ගරු ලංසමෙන්දුතුමා,
ගරු කතානායකතුමනි, ගරු අංශු මාරසිංහ මන්තුමා, මගේ නම සඳහන් කරලා කිව්වා අපේ තේරීම් කාරක සභාවට අත්සන් කළේ මේ විශ්වාස භංගයත් එක කියන එක. නමුත් ඔබතුමා මේ සභාව නොමග යවන්න එපා. අපේ පාස්කු 21 වෙනිදා ප්‍රවාරයේදී ඒ කතෝලික ජනතාව බෞතර ජනතාවක් ජීවිත පූජා කළා. විශාල පිරිසක් රෝවල් ගත වෙලා තිබ්බා. එතකොට මේ සිද්ධිය පිළිබඳව තොරතුරු ලැබී තියෙද්දි මේ සිද්ධිය පිළිබඳව කටයුතු නොකරපු අයට විරුද්ධව ක්‍රියා කරන්න තමයි එදා අපේ පක්ෂභේදයක් නැතුව ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂය අත්සන් කරපු තේරීම් කාරක සභාවට මම සුසන්ත ඇමතුමා අපේ පැත්තේ සියලු දෙනා අත්සන් කළා. හැබැයි ගරු අංශු මාරසිංහ මන්තුමා අද සභාව නොමග යවන්න හදනවා. එදා මේ අත්සන් කළේ මේ එදා වෙද්දි විශ්වාස භංගයක් කියලා තිබ්බේ නැහැ. විශ්වාස භංගය කියලා තියෙන ඊට පස්සේ. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු අංශු මාරසිංහ මන්තුමාගේ මේ සභාව නොමග යවන්න එපා. අපි 21 වෙනිදා ප්‍රවාරය පිළිබඳව තේරීම් කාරක සභාව කියලා තියෙනවා. ඒ වගේම ගරු මනුෂ නානායක්කාර මන්තුමා මගේ නම සඳහන් කරමින් කළා. එතුමා මේ පාර්ලිමේන්තුවේ සිටියට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වුණාට එතුමා දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරට විශ්වාස භංග ගේන්න බෑ. ගේන්න පුළුවන් ඇමතිවරයෙක්ට. ඒ නිසා කඩේ යෑම ගියාට කමක් නැහැ ඉන්න පැත්තට. හැබැයි කඩේ යෑම ගොංකම ප්‍රදර්ශනය කරමින් කඩේ යන්න එපා කියන එක ගරු මනුෂ නානක්කාර මන්තුමාට කියන්න ආසයි. එකම ගරු කතානායකතුමනි, ඉතාමත් පැහැදිලිව අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදියට අපි තේරීම් කාරක සභාව කිල්ලුවා ඒ මරණවලට වාකිතුයට විරුද්ධව නීතිමය ක්‍රියාත්මක කරන්න ඔයලා බලන්න කියලා. හැබැයි ඒක පිළිබඳව තාම මේ තේරීම් කාරක සභාවක ඔබතුමා දීලා නැහැ. හැබැයි ඔබතුමාලා විශ්වාස භංගයක් ආපුවම ඒක විශ්වාස භංගයට මූණ දෝදි බය පැනලා මම දැන් තේරීම් කාරක සභාව දෙන්නන. මේක ඉතාමත් අසාධාරණ වැඩක්. පළවෙනි එක අපි ඉල්ලලා තියෙන්නේ 21 වෙනිදා පාස්කු ප්‍රවාරය පිළිබඳ තේරීම් කාරක සභාව. එනිසා ඒකට තමයි අපි අත්සන් කළේ තියෙන්නේ. ඒ සඳහා සාධාරණත්වයක් කරන්න කියලා අපි ඔබතුමා ඉල්ලනවා.
ගරු නිරෝෂන් ප්‍රේමවත් මහත්මයා, මම ඔක්කොටම එක අවස්ථාව දෙන දෙවෙනි තුන්තරේ නම් කතා කරන්න මේ මේක ඒක වාදිත කතා කරන්න එක සැරේකට වැඩි බලාපොරොත්තු වෙන්න එපා.
ගරු කතානායකතුමනි, අද මේ සභාවේ මේ සියලුම දේවල් බලාගෙන හිටියාම අපිට පේන්නේ එක දෙයක් ගරු කතානායකතුමා. ඒ තමයි ජයග්‍රහණයකට පියවරු 1000යි. ජයග්‍රහණයකට පියවරු 1000ක් ඉන්නවා. හැබැයි පරාජය කියන්නේ අවජාතකයි. පරාජයට පියවරුවෙක් හොයාගන්න නැහැ. අද මේ සභාවෙත් ඒ වගේ මිනිස්සු 100 ගාණක් මැරිලා ඉන්නවා. ඒ මිනිස්සු සහනයක් හොයනවා. මේ පාර්ලිමේන්තුවේ දැඩි චෝදනාවක් කියලා එනවා රිෂාඩ් බදියුදුන් අමාත්‍යවරයාට එරෙහිව. ඒක සුළුපටු කාරණාවක් නෙවෙයි, ත්‍රස්තවාදය පෝෂණය කිරීම කියන එක. තමුන්නාසි සම්බන්ධවත් පහුගිය කාලෙම මේ පාර්ලිමේන්තුව හැසිරීම පිළිබඳව මුළු රටේම ජනතාව බලාගෙන හිටිය කරු කතානායකතුමා. තමුන්නාසි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කියලා යම් වෙලාවක පෙනී හිටියා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී හිටිය වෙලාවේ තමුන්නාසිගේ විශ්වාස භංග වලට ගත වෙච්ච කාලේ විනාඩි 5යි 10යි. හැබැයි රටේ මිනිස්සු 100 ගාණක් මැරලා ඉන්න වෙලාවේ ආණ්ඩුවේ නැමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවන් තමුන්නාසිගේ ඇස්වලින් කඳුළු එනවා වෙනුවට කටින් කඳුළු එන මට්ටමක් අද ඇති වෙලා තියෙන කරු කතානායකතුමා. ඒ නිසා කරුණාකරලා ඉල්ලනවා තමුන්නාසේගේ චුට්ටක් හරි ගෞරවය කියන එක ගෑවිලා තියෙනවා නම් කරු කතානායකතුමා, රටේ මිනිස්සු තමුන්නාසේ දිහා බලාගෙන ඉන්නවා. මේ තමුන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටිය කතානායකවරයට අද වෙලා තියෙන්නේ මොකද්ද කියලා. තමුන්නාසේගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් මිසක අගමැතිතුමාගේවත් ජනාධිපතිතුමාගේ ගෞරවය ඉවරයි දැන් රටේ. තමුන්නාසේට පුංචි හරි ගෞරවයක් තියෙනම් මේ විශ්වාස භංගයේ ගේන්න.
රයිට්.